SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි මෙන්න අද දවසේදී ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත් විචාරය කිරීම ආරම්භ කරමු. කලින් සඳහන් කරපු ආකාරයට අද වික්ටෝරියා ප්‍රාන්තයටත් තස්මේනියා ප්‍රාන්තයටත් රජයේ පොදු නිවාඩු දවසක් කම්කරු දිනේ සැමරෙන දවස. ඉතින් මේ ප්‍රාන්ත දෙකෙහිම අපේ ශ්‍රී ලාංකීය වැසියන් බොහොම නිවාඩු පාඩුවේ අපිට සමන් දෙනවා වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා සුපුරුදු දවසේ රාජකාරී වලින් මිදිලා. ඊට අමතරව අපගේ අනිකුත් ප්‍රාන්තවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් අපි ආරාධනා කරනවා සුපුරුදු පරිදි අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වෙන්න. මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තියෙන උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරන්න සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් චුරතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි පසුගිය සතියේදී කතාව ආරම්භ කළා ජිනීවා වල මේ දවස්වල පැවැත්වෙන ස්වභාවය පිළිබඳව කරුණු විග්‍රහ කරමින්. පෙබ්‍රවාරි මාසයේ 25 වනිදා ආරම්භ වුණු 40 වැනි ජිනීවා හිමානව හිමිකම් සමුළුවේ සැසිවාරය මාර්තු මාසයේ, කියන්නේ මේ මාසේ 22 වැනිදා දක්වා දිව යනවා. ඉතින් අපි ඒ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරමින් පසුගිය සතියේදී වැඩසටහන ආරම්භ කළා. අදත් ආරම්භ කරන්නේ ජිනීවා වල තත්ත්වය පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු ඔබට ඉදිරිපත් කරමින්. දැන් මේ වෙනකොට මේ සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධව ගනිමින් සිටින, ක්‍රියාත්මක වෙමින් තිබෙන යෝජනා මාලා සහ සාකච්ඡා කොයි වගේද අපිට වාර්තා වන්නේ මනෝජ්?
ඔව්, විශේෂයෙන් අවධානයට ලක්වන කාරණාවක් පසුගිය දා සිද්ධ වුණා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් වලිය මිචෙල් බැචලෙට් මහත්මිය මේ 40 වන සැසිවාරයට ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාවේ දළ පිටපතක් සමාජික රටවල් වලට ඉදිරිපත් කරා. ඒකේ සඳහන් වනවා ලංකාව පොරොන්දු ඉටු කරනකම් ඒ සඳහා මඟ පෙන්වීමට සහයෝගය දක්වන්න සමාජික රටවල් වල අවධානය යොමු කරන්න අවශ්‍යයි කියලා. විශේෂයෙන් දඬනය, බලහත්කාර අතුරුදන් කිරීම, යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පරීක්ෂා කිරීම, අධීක්ෂණය සහ විභාග කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. මේ වන විට යුක්තිය සහ සංහිඳියාව සඳහා පැවති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි කියලා ඇය සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන චෝදනා විභාග කරන්න දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි කියලා ඒ යෝජනාව සඳහන් වෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීමේ පනත් කිටුම්පත මානව හිමිකම් කොමිසමේ උපදෙස් සහිතව ජාත්‍යන්තර භාවිතාවන්ට අනුකූලව සිදු කරන්න ඕන කියන කාරණයක්, මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිරන්තර අධීක්ෂණය සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ දේශීය කාර්යාලයක් ස්ථාපිත කරන්නත් අවශ්‍යයි කියලා ඇය යෝජනා කරලා තියෙනවා. මේ වාර්තාව ඇය මේ මාසේ 20 වෙනිදා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ ජාතික සංධානයක් තමන්ගේ අදහස ඉදිරිපත් කරලා තිබුණා පැක්ක ලංකාවෙන්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න යන යෝජනාවට රජයේ සමානුග්‍රහය දැක්විය යුතුයි කියලා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහත්මයා පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා පසුගිය 7 වෙනිදා. ආයවැය දෙවන වරකී මේ විවාදයේ දෙවෙනි දිනේ විවාදයට එක්වීමෙන් තමයි ඔහු මේ යෝජනාව කළේ. යුරෝපා රටවල් විසින් මේ 20 වෙනිදා ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රී ලංකාවත් සමානුග්‍රහය දැක්විය යුතුයි කියලා. ඒත් එක්කම මේ යෝජනාවට ශ්‍රී ලංකාව සමානුග්‍රහය දැක්වුවොත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සහායයක් ඉදිරියට හිමි වේවි කියන අදහස තමයි සුමන්ත්‍රණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ. කොහොමනත් රජයේ පාර්ශ්වයෙන් අදහස් දක්වලා තිබුණා. එහිදී රජය සඳහන් කරලා තිබුණේ කිසිම ආකාරයකින් හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිටුවන්න එහෙම ක්‍රියාවක් ලංකාව සිදු කරන්නේ නැහැ කියලා සඳහන් කරා. සභානායකවරයා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිවරයා තමයි මේ බව ප්‍රකාශ කළේ. මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරය ඉදිරිපත් කරපු මේ දළ පිටපතට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඒත් එක්කම අවශ්‍යතාවය අනුව අවසාන මොහොතේ තමයි රජය තමන්ගේ නියෝජිත පිරිස ඉදිරිපත් කරන්න කියලා පාර්ලිමේන්තුවේදී සඳහන් වුණා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයක් කිව්වේ මේ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට ගෙනෙන්න නියමිත යෝජනාවට ශ්‍රී ලංකා රජය විරුද්ධත්වය ප්‍රකාශ කළ යුතුයි කියලා සඳහන් කළා. ජනාධිපතිතුමත් අදහස් දක්වමින් මේ කටයුත්තට බාහිර පාර්ශ්වයන් අපගහන එක නවත්විය යුතුයි, ශ්‍රී ලංකාව තමන්ගේ ආරයට තමන්ගේ ආකෘතියකට මේ ප්‍රශ්න විසඳ ගන්නම් කියන අදහස ජනාධිපතිතුමා යෝජනා කරනවා ඔහුගේ නියෝජිතයන් හරහා කියලා සඳහන් කළා. දැනටමත් ජනාධිපතිතුමා නියෝජිතයින් 3 දෙනෙක් නම් කරලා තියෙනවා. ආචාර්ය සරත් අමුණුගම, ඒත් එක්කම මහින්ද සමරසිංහ, ඒත් එක්කම උතුරු පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට පත් කරපු සුරේෂ් රාඝවන් මේ මානව හිමිකම් කවුන්සිලයට යවන්න ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් නිර්දේශ කරලා තිබුණා. ජනාධිපතිතුමා මේ හරහා උත්සාහ කරන්නේ ලංකාව තනි රාජ්‍යයක් වේ කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම සිද්ධ කරන්න කියලයි සඳහන් වුණේ. එවැනි කාරණා කීපයක් තමයි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්නේ ලංකාවේදී. දිලෘක්ෂි,
ඔව් මට මතකයි අපි පසුගිය සතියේදී කතා බහ කළා මනෝජ්. දැන් ඇමරිකාව ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන සමයේදී සිදුනාය පැවසීමේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු රටේ සිවිල් ජන සමාජයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධව ඒ ගෙනාපු යෝජනාවලියට සමානුග්‍රහය දැක්වුවා. මේක 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී ගෙනාවේ. නමුත් පසුගිය වසරේ 2018 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සමාජිකත්වයෙන් ඇමරිකාව ඉවත් වුණා. ඊට පස්සේ මේ ගෙනාපු ශ්‍රී ලංකාව අනුග්‍රහය දක්වපු යෝජනාවලියට මොකද වෙන්නේ කියන කාරණාව තමයි අපි කතා බහ කළේ. එහිදී අපි තොරතුරු හෙළිදරව් කළා බ්‍රිතාන්‍ය, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ වගේ රටවල් ඇතුළු කණ්ඩායමක් විසින් මේ අලුත් යෝජනාවලිය ගෙනෙන්නට සූදානමක් තියෙනවායි කියලා. දැන් ඒ සඳහා ඔබ කරුණු සඳහන් කරපු ආකාරයට කටයුතු සැකසෙමින් තියෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ. දැන් ශ්‍රී ලංකා රජය මොකක්ද මේ සම්බන්ධව දරන අදහස? දැන් මේ අලුතෙන් ගෙනෙන යෝජනාවලිය සම්බන්ධව ඔවුන්ගේ යම් විරෝධයක් තියෙනවද නැත්නම් කැමැත්තක් තියෙනවද? ඒ සම්බන්ධව මොකක්ද තියෙන මතය?
ඔය ඒකාබද්ධව කලින් ගෙනාපු යෝජනාව තමයි අර අපි කියන 31 යෝජනාව. මේක ක්‍රියාත්මක කරන්න තවදුරටත් කල් ඉල්ලනවා කියලා රජයේ පාර්ශ්වයෙන් අදහස් පැක්වීමක් කරා. ඒත් එක්කම නව යෝජනාවක් ඔවුන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම හයිබ්‍රිඩ් අධිකරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා අදහස් දක්වලා තිබුණේ ඊට රජය ප්‍රසිද්ධිය සඳහන් කරලා තිබුණා එවැනි ක්‍රියාවලියක් සිදු කරන්නේ නැහැ කියලා. ඒ අදහස් තුන තමයි රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කරන්නේ. කොහොමත් 31 යෝජනාව ක්‍රියාත්මක කරන්න තව කල් ඉල්ලනවා කියලා රජය කියනවා.
එතකොට අලුත් යෝජනාව පිළිගන්නේ නැහැ කියලාද ඔවුන් කියන්නේ? පිළිගන්නවා කියලාද?
ඒ සම්බන්ධයෙන් ඔවුන් අවසාන මොහොතේ අදහස් දක්වනවා කියලා කියනවා. වගේම අලුත් යෝජනාවක් ගන්න බලාපොරොත්තු වෙනවා කියලා රජයේ පාර්ශ්වයෙන් සඳහන් කරනවා. ඒ කියන්නේ
ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් තනි යෝජනාවක් ගේන්නට බලාපොරොත්තු වෙනවා.
යෝජනාවක් ගේන්නව බලාපොරොත්තු වෙනවා කියලා.
හොඳයි, දැන් එතකොට අපි බලමු මේ සම්බන්ධව යම් යම් පුද්ගලයන් ප්‍රකාශ කරන අදහස් කෙසේද කියලා. දැන් මනෝජ් ඔබත් සඳහන් කළා ජනාධිපතිවරයා නියෝජිතවරුන් 3 දෙනෙක් නම් කළා කියලා. අමාත්‍ය මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් විදිහට සරත් අමුණුගම, මහින්ද සමරසිංහ කියන 2 දෙනා, ඒ වගේම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා. හැබැයි මේ ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය නියෝජනය කිරීමේ ආචාර්ය නාලක ගුඩේවා මහතා කියනවා, දැන් ජිනීවාවලට ගිහිල්ලා ලබාගත් අත්දැකීමුත් එක්ක මේ විදිහට ජනාධිපතිවරයා යවන නියෝජිතයන්ගෙන් වැඩක් නැහැ. ජිනීවාවලට වග කියන්න ඕනේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ. විදේශ අමාත්‍යාංශයෙන් යවන නියෝජිතයන් තමයි මෙතනදී වැදගත් වෙන්නේ කියලා. මේ ඔහු ඒ සම්බන්ධයෙන් පළ කරපු අදහස.
ඇමරිකාව වෙනුවට දැන් මේ පාර හොයාගත්ත එක්සත් රාජධානිය. මොකද මේ යෝජනාවේ තියෙන්නේ? ශ්‍රී ලංකාව තුළ සහජීවනය හා වගකීම හා මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් වූ මානව හිමිකම් කොමසාරිස් කාලයේ යෝජනා හරියට ක්‍රියාත්මක කරනවා දැයි සොයා බලා ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 43 සැසිවාරයටද 31 යෝජනාව හරියාකාරව ක්‍රියාත්මක වූවාද යන්න ගැන පූර්ණ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසිවාරයට ඉදිරිපත් කරනා මෙන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටිමු. ද ශ්‍රී ලංකා රජයේ නියෝග මාලාවක් දීලා තියෙනවා. මේ නියෝග හරියට ක්‍රියාත්මක කරනවාද කියලා හොයා බලන්නට අපි ප්‍රින්සිපල් කෙනෙක්ව අපොයින්ට් කරමු. මානව හිමිකම් කවුන්සිලය තුළ රජයේ නියෝජනය කරන්නේ විදේශ අමාත්‍යාංශය. ඒතර විදේශ අමාත්‍යාංශය සහ හි නියෝජිතයන් කියලා කියනවා නම් අපි මේ අලුතෙන් එන යෝජනාව පිළිගන්නවා. අපි ඒකට සමානුග්‍රහකත්වය දෙනවා කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවන් නියෝජිතයන් 3 දෙනාට එතන ගිහිල්ලා ජිනීව බලලා අපෝ වෙන විතරයි පුළුවන්.
ඔව්, දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර හිටියේ මෙන්න මේ ආකාරයෙන් මේ අලුතෙන් ඉදිරිපත් කරන යෝජනාවලියට ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදිහට සහයෝගය දැක්විය යුතුයි කියලා.
President stating that he'll be sending 3 of his own representatives to Geneva and that he'll be seeking the UN body to let Sri Lanka handle its own affairs. Sri Lanka has been allowed to handle its own affairs. When that was not done, an international investigation was mandated. We are very disappointed with the pace of these reforms. Our position has been that a new resolution must be adopted at the UN Human Rights Council and Sri Lanka must, as of necessity, agree with that and co-sponsor that resolution.
දැන් ඇමරිකාව මේකේ නිවත් වුණා කියලා කිව්වට මේ පසුගිය වතාවක මේ යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වෙලා හිටපු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය එලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළා තිබුණා ඇමරිකාව සම්පූර්ණයෙන් නිවත් වෙලා නැහැ ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා තවදුරටත් සහයෝගය දක්වන්න කැමැතියි කියලා මෙයා කරේ.
So the United States government remains very committed to supporting the Sri Lankan government in meeting the commitments that had been made in Geneva. We're very supportive of the Office of Missing Persons and of families getting answers and resolving some of the issues that have come from the many years of conflict.
පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදු වුණු තවත් සුවිශේෂී සිදුවීම් අතර අයවැයට විශේෂත්වයක් හිමි වුණා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ රජය විසින් මේ යහපාලන ආණ්ඩුව යටතේ ඉදිරිපත් කරන පළවෙනි අයවැය බවට පත් වුණු නිසා මේ අයවැය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් හිටියේ. අයවැයේ ඉදිරිපත් වුණු සියලුම කාරණා අපිට කතා බහ කරන්න මේක වෙලාවක් කරගන්න බොහොම අසීරුයි තියෙන සීමිත කාල වේලාවත් එක්ක. නමුත් මම මෙහිදී මනෝජ අපේක්ෂා කරනවා ඔබෙන් සවිස්තරාත්මකව විස්තර දැනගන්න, විශේෂයෙන්ම විදේශගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට බලපාන කරුණු මොනවද මෙවර අයවැයෙන් ඉදිරිපත් වුණේ කියලා, ඒ සම්බන්ධව මොනවද අපිට දැනගන්න තියෙන්නේ?
ප්‍රධාන වශයෙන්ම සිහින මාලිගා නමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන්නා. විදේශගත වුණු ශ්‍රමිකයන්ට ඔවුන්ගේ නිවසක් සදා ගන්න තියෙන සිහිනය සැදෑ කිරීම තමයි එහි අරමුණ කියලා මුදල් ඇමතිතුමා මේ අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කළා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා විදේශගත වුණු අයට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ සිහින මාලිගා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ මිලියන 10ක් රුපියල් කෝටියක් දක්වා ණය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු දෙකක් ණය ගෙවන්න ඕනේ. ඒක සහන කාලයක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අවුරුදු දෙකෙන් පස්සේ තමයි ණය ගෙවන්නේ. අවුරුදු 15ක කාල සීමාවක් වෙනවා ණය ගෙවන්න. මේ ණයෙන් 75%ක පොලියක් රජය ගෙවන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත ආය කරන බදු වලින් විදුලි සංදේශ ගාස්තු ඉවත් කරලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර ඇමතුම් IDD calls ගැනීමේදී යම් සහනයක් ලබා දීමේ සූදානමක් තියෙනවා. ඒත් එක්කම අපි දකිනවා මේ කාලේ ඔන්ලයින් පර්චේසින් අන්තර්ජාලය හරහා කරන ගනුදෙනු වැඩි වෙලා තියෙනවා. ඒ මත බද්දක් පනවන්න රජය තීරණය කරලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් හරි ඩෙබිට් කාඩ් හරි හරහා සිදු කරන විදේශ ගෙවීම් සඳහා 3.5%ක ජාතික ගොඩනැගීමේ බද්දක් පනවන්න අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම දැන් මේ රටවල් අතර නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහයක් තිබෙනවා. ඒවා ප්‍රතිඵල හැටියට තවදුරටත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් වාසි ලැබෙන්න පුළුවන්. දැන් ඔය රජයත් කිව්වේ පහුගිය සිංගප්පූරු ගිවිසුම අත්සන් කරනකොට සාකච්ඡා වුණා වගේම ඉන්දියාවත් එක්ක, චීනෙත් එක්ක, ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක, ඕස්ට්‍රේලියාව වැනි රාජ්‍යයන් එක්ක ගිවිසුම් ඇති කරගන්න සූදානමක් තිබෙනවා කියලා එවැනි නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගන්න උත්සාහයක් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම වරායහා ගුවන්පතු කළ බදු අඩු කරන්න අයවැය මගින් යෝජනා කරලා තිනවා. ඒ හරහා විශේෂයෙන්ම අපනයන වැඩි කරගන්න රජයේ බලාපොරොත්තු වෙන බව සඳහන් කළා. ඒ වගේම අධ්‍යාපනය ලබන සිසුන්ගේ පැත්තෙන් ආපස්ස උසස් පෙළ සමත් වුණු සිසුන්ට විදේශ රටවල ලෝකයේ පිළිගත්තු උසස් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න රජය අනුග්‍රහය ලබා දෙනවා. ප්‍රධාන විෂය ධාරාවන් පහක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආපස්ස උසස් පෙළ විභාගය සඳහා ඒ ලංකාවෙන් ප්‍රථම ස්ථාන හිමි කරගන්න 5 දෙනාට වගේම පළාත් මට්ටමින් පළමුවෙනියා ලෙස තෝරාපත් වන අය ඇතුළු 14 දෙනෙකුට එළමෙන අවුරුද්ද විදේශගත වන්නත් 2020 අවුරුද්දේ ඒක 28ක් දක්වා දෙගුණයක් දක්වා වැඩි කරන්නත් උත්සාහ කරලා තිබෙනවා. ඒත් එක්කම වාහන මත බදු අය කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තා. විශේෂයෙන් ඉලෙක්ට්‍රික් වාහන මත කිලෝවොට් 70 විදුලි මෝටර රථ මත බද්ද රුපියල් 1,65,000කින් අඩු කරා. එහි යම් ගැටලුවක් තියෙනවා කියලා මුදල් අමාත්‍යවරයාම සඳහන් කළා. ලංකාවට මේ වෙනකොට කිලෝවොට් 70 විදුලි මෝටර රථ ආනයනය කරන්නේ, කිලෝවොට් 110 විදුලි මෝටර රථ තමයි ආනයනය කරන්නේ. මේ පිළිබඳව සලකා බලනවා කියලා සඳහන් කළා. ඊට අමතරව එන්ජින් ධාරිතාව 800, 1,300 කියන වාහනවල මිල වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 800 සත්වේ වාහනයක් රුපියල් 1,75,000කින් සහ 1,500 අඩු ටොයෝටා ක්′රිමියෝ වගේ වාහනයක් රුපියල් 1,05,000කින් පමණ බදු වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අලුත් වාහන මත එන්ජින් ධාරිතාව මත සුඛෝපභෝගී බද්දකුත් අය කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව වාහනවල මිල සෑහෙන ඉහළ යාමක් සිද්ධ වෙනවා. විශේෂයෙන් රේන්ජ් රෝවර් වගේ මෝටර රථයක මිල රුපියල් කෝටියකට වඩා වැඩි මුදලකින් ඉහළ යනවා. ඒ අනුව වාහන බදු ඉහළ නංවන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයේ මත පදනම් මේ අයවැය ඉදිරිපත් කරනවා කියලා තමයි සඳහන් කළේ. කාන්තාවන්ගෙන් 10%ක් පමණයි, සමහරවිට කාන්තාවන්ගෙන් 30%ක් පමණයි ශ්‍රම බලකායට දායකත්වය ලබා දෙන්නේ. මේ ප්‍රමාණයක් ඉහළ නැංවීමේ අරමුණ රජය සතුව තියෙනවා. ඒ සඳහා වන යෝජනා කිහිපයකුත් ඉදිරිපත් කළා. ව්‍යවසායකත්වයේ මත පදනම් වන අයවැයක් කියලා තමයි රජයේ පාර්ශවයෙන් සඳහන් කළේ. දිල්රුක්ෂි
මීළඟට මගේ අවධානය යොමු වෙන්නේ ඉවසුවා ඇති ජන රැලිය පිළිබඳව. වත්මන් ආණ්ඩුව පළවා හැරීමේ අභිමතාර්ථය මූලික කරගෙන ජනතාව ඒකරාශී කිරීමේ පරමාර්ථය පෙරදරි කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් මේක සංවිධානය කරනවා කියලා තමයි අපිට මූලිකව තොරතුරු වාර්තා වුණේ. ඊට පස්සේ අපි දැක්කා විවිධ ජනනායකයන් ඒකරාශී වෙලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. දැන් මේකට තිබුණු ජන සහභාගීත්වය කොහොමද, මේ ඉවසුවා ඇති ජන රැලිය කොයි වගේ ප්‍රවණතාවක් දක්වා ඉදිරියට ගමන් කරාවිද, මේ සඳහා රජයේ ප්‍රතිචාරය වුණේ මොකක්ද, මේ සම්බන්ධව මොනවද තියෙන කරුණු කාරණා?
ඒකාබද්ධ විපක්ෂයේ ඉවසුවා ඇති කියලා කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ඉවසන්න තීරණය කරා වගේ හැඟීමක් තමයි දිල්රුක්ෂි මේ රැලියත් එක්ක මතුවේ. අපි පහුගිය සතියේ සාකච්ඡා කරානේ මේක තමයි පළවෙනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් ආණ්ඩුවට එරෙහිව හඳුනාගන්න එකතු වෙන පළවෙනි රැලිය කියලා අපි කිව්වනේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රැලියට ආවේ නෑ. ඒකට හේතුවක් තමයි ඔවුන්ගේ සංධානය ගොඩනැගීමේ ප්‍රශ්නයක්. ඊට කලින් ඔබ අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා නම්, ඔව්, මහනුවර නගර මැදේ තමයි මේ රැලිය පැවැත්වුණේ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන සහභාගීත්වයක් තිබුණා. නුවර නියෝජනය කරන මන්ත්‍රීවරුන් වගේම සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී වෙලා තිබුණා. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව විවේචන ඉදිරිපත් කළා. ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. ඒ අනුව ආණ්ඩුවට එරෙහිව මැතිවරණයක් ලබා ගැනීමේ උත්සාහයත් ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ අදහසිනුත් මේ රැලියට දක්ුණා. ඔවුන්ගේ පැත්තෙන් බැලුවොත් ඒකේ අසාර්ථකත්වයක් නැහැ. ජන සහභාගීත්වයක් හොඳයි. විපක්ෂ නායකතුමත් සහභාගී වුණා. ඔවුන්ගේ අදහස් රජයට දැනෙන්න ඔවුන් ප්‍රකාශ කළා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වේදිකාව දැක්කේ නැහැ. සුසිල් ප්‍රේමජයන්ත් හිටපු ඇමතුමා වැනි කීප දෙනෙක් සහභාගී වුණා ඇරෙන්න. අඩුතරමේ මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන SP දිසානායක ඇමතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා, ඒ වගේ කිසි කෙනෙක් මේ රැලිය හිටියේ නැහැ. ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් SP දිසානායක හිටපු ඇමතිවරයාගෙනුත් ඇහුවා. ඔහු කිව්වේ මේ රැලියට සහභාගී වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ හිටියේ. නමුත් නිලතල දරණ අය සහභාගී වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් අය ගියේ ඔවුන්ට යන්න එපා කියලා කිව්වේ නැහැ, වැළැක්වීමක් කරේ නැහැ. නමුත් මේ අලුත් සංධානයේ පිටුවේදී යම් අර්බුද අරවුල් කීපයක් ඇති වෙලා තියෙනවා. ඒව සමනය කරගන්නකම් අපි තව ටිකක් ඉවසමු කියලා තමයි ඔවුන් හිතුවා කියලා සඳහන් කළේ. මේ කණ්ඩායම් දෙකේ ඊළඟ හමුව 14 වෙනිදා පවත්වන්න නියමිත වෙලා තිබෙනවා. මේ නායකත්වයේ සම්බන්ධයෙන් තියෙන ගැටලු මත මේ සංධානය ගොඩනැගීමේ සාකච්ඡාව තවමත් විසිරිච්ච ස්වභාවයක් තියෙන්නේ. කොමනත් SP දිසානායකට ප්‍රමතිවරයක් කිව්වේ අපි මේකට සහභාගී වෙන්න ඕන. ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නේ අපේ කණ්ඩායමේ තව සමාජිකයෝ පිටසක්. අපි කැමැත්තෙන් හිටියා මේ රැලියට ගොඩ වෙන්න. නමුත් ඊළඟ වතාවෙදිවත් රැස් වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔහු සඳහන් කළා. කුමාර් වෙල්ගම මන්ත්‍රීවරයාත් මේකට සහභාගී වුණා. ඒකත් කැපී පෙනෙන කාර්යයක්. ඔහුගෙනුත් අපි ඇහුවා ඇයි ගියේ නැත්තේ කියලා. ඔහු කිව්වේ විවාහ මංගල උත්සව තුනකට අත්සන් කරන්න තිබුණා. සා තමන්ගේ ගමේ ව්‍යාපාර අවස්ථාවක් විවෘත කරන වැඩක් තිබුණා. ව්‍යාපාර විවෘත කිරීමේ අවස්ථාවක උින්ද තමයි ඔහු සහභාගී වුණේ නැත්තේ. නමුත් ඔහුගේ ආශිර්වාදයට එකතු වෙනවා කියලා කිව්වා. ඒ අනුව තමයි විපක්ෂයේ සංවිධානය කරන ජන රැලි මාලාවේ පළමු වෙනි රැලිය පෞගිය 8 වෙනිදා කාන්තා දිනේ දවසේ
මහනුවර දිපැවැත්තුනේ. ඔව්, එතනදීම මම දැනගන්න කැමති මනෝජ්, විශේෂයෙන්ම අපි කතා බහ කළා මීට කලින් මේ සම්බන්ධව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර යම් කිසි වූ එකඟතාවක් ඇති වෙලා ඉදිරි මැතිවරණවලදී විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු තීරණය කිරීමේ කාර්යය සිදු කිරීමට නියමිතයි, ඒ වෙනුවෙන් සංධානගත වන්නට නියමිතයි කියලා මේ දෙපාර්ශවය. දැන් ඔබ සඳහන් කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ කාරණාව පදනම් කරගෙන ආවෙත් නැහැ මේ ඉවසුවාසි කියන රැලියට කියලා. දැන් එහෙම බැලුවාම තාමත් මේ දෙපාර්ශවය අතර යම් කිසි වූ අර්බුදකාරී වාතාවරණයක් තියෙන වගේ තමයි අපිට පැහැදිලිවම පෙනී යන්නේ. දැන් මේ සාකච්ඡා කොයි මට්ටමේද තියෙන්නේ? දැන් මේ දෙකළු එකතු වීම සඳහා තියෙන වටපිටාව කොහොමද සැකසෙමින් තියෙන්නේ? ඉදිරි ජනාධිපතිවරණය සඳහා තාමත් මේ අපේක්ෂකයා කවුද කියන තත්ත්වය පිළිබඳව පැහැදිලි මතයක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ සම්බන්ධව තියෙන වටපිටාව කොහොමද මේ වෙනකොට?
අපි ගිය සතියේ සාකච්ඡා කරේ එස්පි දිසා කියන්නේ පසුගිය වතාවේ ජනාධිපතිතුමා තිරිව ජනාධිපතිතුමා සම්බන්ධ වෙච්ච සාකච්ඡාවේදී මේ සංධානයේ ව්‍යවස්ථාව හදන වැඩ කටයුතු බාර දීලා තුන ඩල සලහා පෙරමීට ප්‍රමිතවරයක් ඕගින් ජනාධිපතිතුමා ඇවෝ ව්‍යවස්ථාවේ කටයුතු කොහොමද කියලා ඔහු කිව්වේ ඒවා කටයුතු සියල්ල සම්පූර්ණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාලේකම්බරයා වෙච්ච දාසිරි ජයසේකර මහත්මත් එක්ක සාකච්ඡා කරන්නයි දින් කියලා උසනාට කළා කොහොමුණත් දැන් මේ සතියේ වෙනකොට කණ්ඩායම් දෙකම ජනාධිපති අපේක්ෂකයෝ දෙන්නේ නම් කළානේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා පැහැදිලිව දේශපාලන වේදිකාවද ගිය සති ආයමත් කිව්වා පොහොට්ටුවේ අපේක්ෂකෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ඔවුන්ගේ කණ්ඩායමෙන් කියලා. ඒකට උත්තර දුන්න දයාසිරි ජයසේකර හිටපු ඇමතිවරයා ඔහු කිව්වේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා. එතනම පොඩි පරස්පරයක් ආයේ දකින්න තියෙනවා. ඇත්තටම මේ සඳහනේ නායකයා කවුද? ලකුණ මොකද්ද? මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් තමයි මේ අර්බුද ඇති වෙලා තියෙන්නේ. පොදු ජන පෙරමුණේ බහුතරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් රුස්සන් නැති ස්වභාවයක් තියෙනවා. පෞද්ගලික කාලේ ටිකක් ඔවුන් අමාරු ගමනක් ගියේ, අසීරු ගමනක් ගියේ. ජනාධිපතිතුමත් ඔවුන්ට එරෙහිව හිටියේ, අදහස් දැක්වෙත් ඔවුන්ට එරෙහිව. ඒ අතරේ තමයි ඔවුන්ට වේදිකාවක් හදාගන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේ සංවිධානයක් බිහි කළේ. ඒක අමාරුවෙන් බිහි කරගත්තු සංවිධානයක්, ජනතා ආකර්ෂණයට තිබුණා. පළාත් පාලන ඡන්දයේදී ඒ බව දැක්කා. ඒ හින්දා මේ කාරණා මත පොදු ජන පෙරමුණේ බහුතරයකට හිතේ අමාරුවක් තියෙනවා. පෞගේ කාලේ Tamange වැඩපිළිවෙල කකුලෙන් ඇද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මේ සම්දානෙත් එක්ක එකතු වෙලා ගමනක් යාම පිළිබඳව. නමුත් මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා බොහොම ප්‍රසාදයෙන් කතා කරන්නේ. ඔහු කිව්වේ මේ ඉවසෝය ඇටලියෙදිත් මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ ජනාධිපතිතුමා වැරදි දීගක ගියා. නමුත් ඒ දීග වැරදි කියලා තේරුම් කරලා දීලා මනමාලයව අපි ආයිමත් ගෙනවගෙන සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතිවිච්ච සත්‍යය සම්බන්ධයෙන් යම් සතුටකින් ඉන්න බව කොහොමනත් එළිපිට සඳහන් කරනවා. නමුත් අභ්‍යන්තරයේ ඊට තියෙන අකමැත්ත, සඳහන, ලකුණු, නායකත්ව මේවා සම්බන්ධ කාරණා හින්ද තමයි මේක දෙපැත්තට ඇදී සෞදුරටක් තියෙන්නේ.
ඔව්, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙසෝ ඇති රැලියට ආවෙත් නැති හින්දා ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දායසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධව වන අදහස ප්‍රකාශ කර හිටියා. කවුද මේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුත්තේ යන්න පිළිබඳව
මහින්ද මහත්තය රැක්කනම් රැක්කේ කවුරුත් නෙමෙයි, අන්තිමටම මහින්ද අමරීර මහත්තය කියන එක මම තමන්නාසර කියන්නේ. නැත්තම් අද ඔය විපක්ෂ නායක කන් හම්බෙන්නේ නැහැ. මහින්ද මහත්තයා අපි ආදරේ. හැබැයි මහත්තයෝ අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. දැන් පොදු ජන පෙරමුණට තනියම දිනන්න පුළුවන්ද? බෑ. දැන් ඊළඟ ජනාධිපතිවරණය එනවා. අපි කියනවා අපේ පක්ෂ නායකයා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේ කියලා. බය නැතුව අපි කියනවා. හැබැයි මතක තියාගන්න රජෝ, අපි දෙකොල්ල එකතුනේ නැත්තම් ජනාධිපතිවරණක් දිනන්න බෑ. ඒක තේරුම් ගන්න නැතුව කවුරු හරි ඔලොමොට්ටලෙක් කියනවා නම් අපිට පුළුවන් තනියම ගිහලා දිනන්න, කරුණාකරලා ගිහලා දිනාගන්න කියලා.
හැබැයි රජෝ, ඔහොම තමයි වෙන්නේ කියලා දයසිරි ජයසේකර කිව්වට ඒක බද විපක්ෂය පැත්තෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැත්තෙන් අදහසකුත් ආවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ
පොදු සමගියකින් UNP විරෝධී සියලු දෙනා එකට ගමනක් ගිහිල්ලා මේ රනිල් ක්‍රිෂ්ණ මහත්මයාගේ ආණ්ඩුව පරාජය කළ යුතු කියන බරපතල තාර්කික පදනමක අපි ඉන්නවා. ඉඳා ඒට අකුල් හෙලන ආකාරයේ නැති බලයක් ආරෝපණය කරගන්න කටයුතු කිරීම පිළිබඳව මම කනගාටු වෙනවා. පක්ෂ මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයාගේ ස්ථාවරයේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහත්මයා කියන පොහොට්ටුවේ අපේක්ෂකෙක් එන ජනාධිපති මැතිවරණයේදී UNP විරෝධී කඳවුරේ ජනාධිපති අපේක්ෂා විය යුතුයි කියලා. කවුරු කැමති වුණත් අකමැති වුණත් වඩාත්ම සංවිධානාත්මක, වඩාත්ම ශක්තිමත් දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පොහොට්ටුවේ ලකුණ කියන එක අපි පිළිගත යුතුයි.
දැන් මේ දෙගොල්ලෝ දෙපැත්තට කඹ ඇද්දට මේ මෛත්‍රීපාල සහ මහින්ද කියන දෙදෙනා සද්ද නොකර ඉන්නවා. මේකෙත් යම් කිසි රහසක් තියෙනවා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියනවා.
අපි පිළිගන්න ඕන සත්‍යයක් තියෙනවා. පෞගිය බලත් පාලන මැතිවරණ ඡන්දයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ තුන්වෙනි තැන. හැබැයි පොට්ටුව පක්ෂයේ ඉන්නේ ශ්‍රී ලංකා කාරය. ඒ නිසා ඒ අයත් ඒකරාශි කරගත්ත මහා සන්ධානයක් හැදුනොත් ඒ සන්ධානය අනිවාර්යයෙන්ම දිනනවා අපි කවුරුත් දන්නවා. ඒ හින්දා දැන් මෛත්‍රීපාල ශිරිසේන මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් තෝරන්න ඕනේ දිනන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙක්. දෙදෙනාම මේ කාරණේ හොඳින් වටහාගෙන කටයුතු කරන බව පේනවා. ඒ නිසා තමයි දෙදෙනාම තාම කවුද අපේක්ෂකයා කියලා අහුවම ඒකට උත්තරයක් නොදී ඉන්නේ.
විසිවෙනි සංශෝධනයේ සම්බන්ධවත් තියෙන සාකච්ඡා දීර්ඝ කාලයක් තිස්සේ සිට පැවතෙන කාරණා පසුගිය සතියේදී අපි මේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් තොරතුරු විග්‍රහ කළා. ජනතා විමුක්ති පෙරමුණ කලුණු හෙළිදරව් කරලා සිටිනවා කියලා මේ ගෙවිලගේ සතියේදී විපක්ෂ නායකවරයා හමු වීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා. දැන් ඔන්නේ කාරණාව සිද්ධ වුණා. විස්ස ගැන කතා කරන්න මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් එකට හමු වුණා. මෙතනදී සිදුවුණු සුවිශේෂතා මොනවද මනෝජ්?
මේ සාකච්ඡාවට දින ඉල්ලුවා. නමුත් එකවර දිනයක් ලැබුණේ නැහැ. අයවැය 5 වෙනිදා ඉදිරිපත් කරා. 6 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණයි මහින්ද රාජපක්ෂ මහත්මයයි හම්බුණා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරලා හිනාය කාන්ර කුමාර දිසානායක, විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙට්ටි මන්ත්‍රීවරු සහභාගී වෙලා හිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග දිනේෂ් ගුණවර්ධන සහ දළ සලහප්‍රමු කියන මන්ත්‍රීවරු සහභාගී වුණා. 20 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව තමයි සාකච්ඡා කළේ. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් සලහන් කරලා තිබුණේ මේක පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා නම් 3/2 බලයක් අවශ්‍යයි. ඒ හින්දා මේ 3/2 ලබා ගන්න අපිට උදව් කරන්න කියන ඉල්ලීම තමයි සිද්ධ කරේ. මේක පාර්ලිමේන්තුවේ කොච්චර සම්මත වුණත් ජනතාව අතරට යනවා. ජනමත විචාරණයක් පවත්වන්න ඕන. අවසානයේ ජනතාව තීරණය කරයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද නැද්ද කියලා. ජනතාවට ඒ තීරණය ගන්න තියෙන අවස්ථාව ඇහිරෙනවා පාර්ලිමේන්තුවෙන් මේක 3/2 සම්මත කරලා දුන්නේ නැත්තම්. ඒ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලුවේ ජනතා විමුක්ති පෙරමුණ. එහෙම නැතුව ඔවුන් කියනවා විධායක ජනාධිපතිතුමාගේ අහෝසි කරන්න 20 වෙනි සංශෝධනයේ නැතුව වෙන යෝජනාවක් ඒකබද්ධ විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් කරනවා නම් ඒකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය දෙන්න සූදානම්. මොකද විධායක ජනාධිපති ක්‍රමයේ විපාක මුළු රටම අත්විඳලා තියෙන කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ඩල සලහප්‍රමු මන්ත්‍රීවරයාත් මෙහිදී සඳහන් කරලා තිබුණේ 20 වෙනි සංශෝධනයේ ආපු වෙලාවේ අපි කතා වුණේ මේකත් එක්ක මැතිවරණ ක්‍රමයක් වෙනස් විය යුතුයි කියන කාරණය. ඒ වගේම 13ත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය ගැට ගැහිලා තියෙන හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න ඒ දෙකම ගැන එකට හිතන්න වෙනවා කියලා ඩල සලහප්‍රමු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඉදිරි කියලා තිබුණේ මේ වෙලාවේ මැතිවරණ ක්‍රමයේ වෙනසකට ගියොතින් සීමා නිර්ණ වගේ ප්‍රශ්න ඇති වෙලා මහා මැතිවරණයට කල් යන්න පුළුවන්. ඒ හින්දා මැතිවරණ ක්‍රමය මේ වෙලාවේ පටලවා ගන්නේ නැතුව ඉමු කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැත්තෙන් ඔව අදහසක් වල තියෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණයට ඒක ප්‍රශ්නයක් නැහැ ඔවුන්ට. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තමන් පක්ෂයි. නමුත් මැතිවරණ ක්‍රමය සහ 13 ගැනත් කතා කරන්න ඕන. අපිත් එක්ක තව පක්ෂය ඉන්නවා. ඒ පක්ෂත් එක්කත් සාකච්ඡා කරලා අපි තීරණයක් ගමු කියන අදහස තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කරලා තිබුණේ. ඉතින් ආරම්භයක් විදිහට ඒක සාර්ථක බවක් කණ්ඩායම් දෙකම පෙන්නපු හැඩක් වෙන්න තියෙනවා. නමුත් 20ට සහයෝගය දෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් එකඟ වෙලා නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතිරි කාරණා ගැනත් ඉතුරු පක්ෂත් එක්කත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය තමයි ඔවුන් මතු කරලා තිබුණේ. මගර අද දවසේ ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ ජාතික සම්දහනය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නත් හම්බ වෙන්න නියමිත වෙලා තියෙනවා.
හොඳයි, මහින්ද රාජපක්ෂ මහතා සමග සිදුවුණු සාකච්ඡාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පළ කරපු අදහස මේ.
මහින්ද රාජපක්ෂ මහත්තයත් සාකච්ඡා කරා. ගොඩක් දේවල් කතා කරපු අතර එතුමා එකක් කිව්වා. 2005ත් මම ඕක අහෝසි කරනවා කියලා කිව්වා. 2010ත් මම ඕක අහෝසි කරනවා කියලා කිව්වා. ඒ නිසා කොහොමත් මම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ කෙනා නේ කිව්වා. ඡන්ද ක්‍රමයත් එක්කත් මේක ගැට ගිහිලා තිබුණා. අපි කොහොමයි ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න එකඟයි. පාර්ලිමේන්තුව මේක පරාද කරන්න නම් පරාද කරන්නේ ජනතාවට බය අය. අන්න ඒ නිසා තමයි අපි මහින්ද මහත්තයා ගිහිල්ලා හම්බ වෙලා කිව්වේ පාර්ලිමේන්තුවේ මේක බ්ලොක් කරන්න එපා. පාර්ලිමේන්තුවේ මේක සහාය දෙන්න, ජනතාව තීරණය කරන්න අවස්ථාව දෙන්න.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් හමු වෙලා තිබුණා. එහිදිත් කාරණා කිහිපයක් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒ සම්බන්ධව සවිස්තරාත්මක තොරතුරක් ඔබෙන් දැනගන්න කැමැති.
ඔව්, ජනාධිපතිතුමා මෙහිදී අදහස් කිහිපයක් මාධ්‍ය ප්‍රධානීන්ට කියලා තිබුණා. එකක් තමයි මද්‍රාවේ වැරදිකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් සිදු කරනවා කියලා ආයමත් ජනාධිපතිතුමා අවධාරණය කරලා තිබුණා. යුරෝපීය සංගමයේ හරි වෙනත් ආයතනයක් මගින් හරි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන විරෝධතා ගැනත් මාධ්‍යවේදීන් මාධ්‍ය ප්‍රධානීන් මෙහිදී අහලා තිබුණා. එහිදී ජනාධිපතිතුමා කිව්වේ ඒ වගේ විරෝධතා ආවත් රටේ යහපත ගැන හිතලා මද්‍රාවේ වැරදිකරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා කියලා ඔහු කියලා තිබුණා. ඒත් එක්කම මද්‍රාවේ මර්ධන වැඩසටහන් රට පුරා බොහොම ඵලදායීව ක්‍රියාත්මක වෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මද්‍රා විනාශක කාර්යාංශය, ශ්‍රී ලංකා රේගුව බෙර ආරක්ෂක දෙපාර්තමේන්තුව මේකේ ආයතන ඉහළ දායකත්වයක් ලබා දෙනවා. ඒ අය මේ සියලු කටයුතු සිද්ධ කරන්නේ ලෝකයේ වෙනත් රටවල් වගේ වඩා නවීන උපකරණ නැතිව කියන දේ ජනාධිපතිතුමා මතක් කරලා තිබුණා. ඒ වගේම ඉස්සර වගේ නෙමෙයි බලපෑම් නැතිව තමන්ගේ රාජකාරී කරන්නේ ආයතන වලට ආයතන ප්‍රධානීන්ට ඉඩ දීලා තියෙනවා කියලා ජනාධිපතිතුමා මතක් කරලා තිබුණා. ඒත් එක්කම මද්‍රව්‍ය මර්ධනය කිරීමේ සහ නිවාරණය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් විදිහට බක්මහ දිවුරුම කියලා ව්‍යාපෘතියක් සැලසුම් කරලා තියෙනවා. ඒ යටතේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මද්‍රව්‍යයට එරෙහි වෙන්න රටම පොදු දිවුරුමකට එක් කරගන්න නියමිත වෙලා තියෙනවා. මේ බක්මහ දිවුරුම අප්‍රේල් මාසේ 3 වෙනිදා සිද්ධ කරනවා කියලා තමයි සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහභාගී වන නියෝජිතයින් 3 දෙනා ගැන අපි අර කලින් කතා කරපු 3 දෙනා ගැන ජනාධිපතිතුමා මතක් කරලා තිබුණා. ඒත් එක්කම පෞගිය දිනවල ජාතික උරුමයක් විදිහට නම් කරපු ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්න අවධානය යොමු වෙලා තියෙනවා කියලා ඒ යෝජනාව ස්ථිර කරන්න ඉන්දියාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒ අනුව මේ මාර්තු 16 වෙනිදා ඉඳලා 23 වෙනිදා දක්වා සතිය ත්‍රිපිටක සතිය විදිහට නම් කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒ වගේම මෙච්චර කල් අත්අඩංගුවට ගත්ත සියලු නීති විරෝධී මත්ද්‍රව්‍ය ඒවට මොනවද වෙන්නේ කියලා ප්‍රශ්න කරානේ. මේ අත්අඩංගුවට ගන්න කුඩු වලට මොකද වෙන්නේ කියලා අප්‍රේල් මාසේ පළමු වෙනිදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී විනාශ කරනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරා. අප්‍රේල් පළවෙනිදා තමයි කටයුතු සිද්ධ කරනවා කියලා කිව්වේ. ඒත් එක්කම මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය හඳුනා ගන්න පාවිච්චි කරන අධිතාක්ෂණික උපකරණ ලංකාවට ගේන්න මේ වෙනකොට මිල ගණන් කැඳවලා තියෙනවා කියලා ඔහු සඳහන් කළා. ඒ වගේම මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් මොනවද කරන්න කියලා මාධ්‍යවේදීන් මේදී විමසීමක් කළා. එහිදී සඳහන් කරලා තිබුණේ හිටපු මහබැංකු අධිපතිවරයා ඒ කියන්නේ ඔහු ලබා දෙන්න කියලා ජාත්‍යන්තර පොලිසිය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනවා කියලා තිබුණා. ඒ අභියාචනයට ජාත්‍යන්තර පොලිසිය විනිසුරුවරයෙක්ද පත් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් හිටව මහබැංකු අධිපතිවරයාව ලංකාවට ගෙන්වා ගන්න ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් යම් උත්සාහයක් තිබෙන බව තමයි එහිදී ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට සඳහන් කරලා තිබුණේ. දිල්රුක්ෂි
තවත් කාරණාවක් කෙරෙහි මගේ අවධානය යොමු වෙනවා. අද වැඩසටහනේ අවසාන කාරණාව විදිහට ජනාධිපති දූෂණ විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීම සහ ගැසට් පත්‍ර තුනක් මගින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ විදුලි සංදේශන නියාමන කොමිසම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධවත් යම් විශේෂිත තීරණ අරගෙන තිබුණා. සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් බලාපොරොත්තු වෙනවා ඒ කාරණා සම්බන්ධයෙන්.
ඔව්, 2015 ජනවාරි මාසයේ ඉඳලා 2018 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාල තුල රාජ්‍ය ආයතනවල සිදු වෙලා තියෙන දූෂණ සහ වංචාවක් ගැන සොයා බලන ජනාධිපතිතුමා කොමිසමක් පත් කරා. ඒ සඳහා පැමිණිලි ලබා ගැනීමේ කාලය දීර්ඝ කරලා තියෙනවා. මේ පැමිණිලි ලබා ගැනීමේ කාලය මාර්තු 7 වෙනිදා දක්වා තමයි ලබා දීලා තිබුණේ. 7 වෙනිදා හවස පහින් ඒ කටයුතු අවසන් වෙනවා කියලා. කොමුණත් මාර්තු 14 වෙනිදා වෙනකම් මේ කාලය දීර්ඝ කරලා තියෙනවා. මේ පැමිණිලි ලබා දෙන නියමිත වෙලා තිබුණු කාලයේදී කොමිසමට පැමිණිලි 412ක් ලැබිලා තියෙනවා කියලා කියනවා. ඒ අතරින් පැමිණිලි 150ක් පරීක්ෂා කරලා ඉන් පැමිණිලි 15ක් මූලික විමර්ශන කටයුතු වලට යොමු කරලා තියෙනවා. යන කොමිෂන් සභාවට ආනියුක්ත පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඒ පැමිණිලි 15 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා කියලා තිබුණා. ඒත් එක්කම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහත්මයා තවදුරටත් මේ කමිටුවේ සභාපතිත්වය දරනවා. ඊට තවත් සමාජිකයින් 3 දෙනෙක් ඇතුළත් වෙනවා. ඔවුන් ගැනත් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ගැසට් පත්‍ර තුන ගැන කිව්වටින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මුදල් අමාත්‍යාංශය යටතට පත් කරලා තියෙනවා මේ අලුත් ගැසට් නිවේදනයත් එක්ක. ජනාධිපතිතුමා වෙනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මීට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය හරින් ප්‍රනන්දු එමතුමා එහි වගකීම දරන අමාත්‍යාංශය යටතට පත් කරලා තියෙනවා.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික සහ අනිකුත් කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සමාලෝචනය කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙන්නේ ලබන සතිය සඳුදා නැවත වරක් හමු වෙමේ බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි ආයුබෝවන්.
ස්තුතියි දිනක්ෂි ආයුබෝවන්.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සමන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
Enjoy more stories in your language by visiting sbs.com.au.